කතානාකරය විසින් කරන ලබන නිවේදන අංක 1 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි 2026 ජූලි 22 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභා රැස්වීමේදී ගන් ලැබූ තීරණය පරිදි අද දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ අර්ථන නානායක්කර මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර එම කාර්යක සභා රැස්වීමේදී එළඹි ඒකගතාවය පිළිබඳ මෙම කාර්යක සභාව දැනුවත් කිරීමට කැමැත්තෙමි. මෙම විවාදයේදී ස්වකීය අදහස් ප්‍රකාශ කරන මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු ස්ථාර නියෝග 91E සඳහන් පරිදි සිය අදහස් ප්‍රකාශ කිරීම විවාදයට භාජන වෙමින් පවතින විෂයයට පමණක් සීමා කරනු ලැබිය යුතු අතර පාර්ලිමේන්තු ස්ථාර නියෝග 91E සඳහන් පරිදි අධිකරණයේ විනිශ්චයට භාජන වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුවට දීමට නියමිත තිබෙන යම් කාරණයක් පිළිබඳව සභාවේදී සිය අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුයි. තවද පාර්ලිමේන්තු ස්ථාර නියෝග 91E උල්ලංඝනය කරමින් කටයුතු කරනු ලබන මන්ත්‍රීවරයන්ගේ ප්‍රකාශ අද දින හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමටද කටයුතු කරනීමට සිදු නැති බවත් තවදුරටත් දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 2 පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 2026 ජූලි 24 සිකුරාදා එනම් අද දින අපරභාග 4ට කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the supplementary estimate number 3 of 2026 and I move that the supplementary estimate be referred to the Committee on Public Finance. I present the annual report of the Tertiary and Vocational Education Commission for the year 2024 and annual performance report of the Department of Examinations, Sri Lanka for the year 2025. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the performance report of the President's Fund for the year 2025. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I also present the performance report of the National Procurement Commission for the year 2025, and I move that this report be referred to the Committee on Constitutional Affairs. I present the report on the observations and steps taken in terms of Standing Order 124 of the Parliament with regard to matters mentioned on the University of Sri Jayawardenepura in the report of the Committee on Public Enterprises, which was presented in Parliament. I move that this report be referred to the Committee on Public Enterprises.
Garu Pravahana Mahamarga Saha Nagarika Samvardhana Amatyathuma.
Garu Kathanayakathumani 2025 varshaya sandaha Sri Lanka Parliamentuwe varshika karasadhana vaarthawa mama idiripat karami. මෙම වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා.
ගෞරව සභානායකවරුනි 2024 ஆண்டுக்கான இலங்கை மீன்பிடி துறைமுகங்கள் கூட்டுத்தாபனத்தின் ஆண்டறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். இவ்வறிக்கை சுற்றாடல் கமத்தொழில் மற்றும் வளங்கள் நிலையில் தன்மை பற்றிய துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆட்டுப்படுத்தப்பட வேண்டும் என
பிரேரிக்கின்றேன்.
வருஷே சந்தா லங்கா கணிஜதொழில் நீதிகள் சந்தாய வார்ஷிக வார்த்தாவு மம இதிரிபத் கரமி. මේ වார்த்தාව යටතල පහසුකම් සභාව සහ උපாய මාර්ග සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යැයි මම යෝජනා කරමි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වார்த்தාවේ බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධව කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වார்த்தාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වார்த்தාවේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබුණු ක්‍රියාමාර්ග පිළිබඳ වார்த்தාව මම ඉදිරිපත් කරමි. මෙම වார்த்தා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා වෙනුවෙන් 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේට යොමු කළ යුතුය යම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ සුදත් සංජය පෙරේරා මහතා.
ගරු කතානායකතුමනි, කළුතර නාගොඩ ඩිපෝ ඉදිරිපිට අංක 205 ධර්ණ ස්ථානයේ පදිංචි NAPMW සේනානායක මහතාගේ ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය.
ගරු කතානායකතුමනි, අලුබෝමුල්ල රුග්ගහපාර අංක 118 ධර්ණ ස්ථානයේහි පදිංචි AA කමනි පෙරේරා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා පෙත්සම් 3යි.
ගරු කතානායකතුමනි, කැප්පෙටි වලාන ගල්දිණිය යන ලිපිනෙහි පදිංචි AA සිරිමල් දයාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමත්, පොල්පිටිගම කිරිබමුණේගම යන ලිපිනෙහි පදිංචි JH කරුණාතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමත්, අලව්ව කොහලාන මැදිකලීවත්ත යන ලිපිනෙහි පදිංචි KHCSJ අමරනාගල්ල මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා.
ගරු කතානායකතුමනි, කැලණිය දලුගම පරණනුවර පාර අංක 397 ධර්ණ ස්ථානයේ පදිංචි SGKD චමින්ද මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු නීතිඥ හේසා විතානගේ අංකුඹර ආරච්චි මහතා, කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමා අහන ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, හේෂා විතානගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර එක. ඔව්, ප්‍රශ්න එක දෙක දෙකටම පිළිතුර. ඔව්, යන්න එක පිළිතුර 43%. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව සෞඛ්‍ය මාධ්‍යංශයෙන්, ඒ කියන්නේ දෛනික කිලිය අවශ්‍යතාවයෙන් අපි රට තුළ නිෂ්පාදනය කරන ලබන ප්‍රමාණය පිළිබඳ අහන්නේ. ඊළඟට ආයන්නේ දෙක, කිලිගොවීන් නගා සිටුවීම සඳහා රජය විසින් ගෙන කිසියම් වැඩපිළිවෙළක් කරගෙන තිබේද කියලා අහනවා. ඔව්, පිළිතුර. ඊළඟට රෝම 3, ඒ වැඩපිළිවෙළ කවරේද කියලා අහනවා. පිළිතුර, කිලිගොවීන් නගා සිටුවීමට හා දිලිමත් කිලිමට රජය විසින් පහත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒක ජාතික කිලි නිෂ්පාදන වැඩසටහන. 2, අභිජනන ගොවිපළ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිකවරටිය කිලිගොවිපළ සංවර්ධනය. 3, පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මගින් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම. ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන යටතේ අපේක්ෂිත ඉලක්ක ඩේලි හබ් සමිති 325 කරහා කිලිගොවීන් සංවිධානය කිරීම. ඊළඟ කිරි ව්‍යවසායිකයින් බිහි කිරීම. ඊළඟ වාර්ෂික කිරි නිෂ්පාදනයේ ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1200 දක්වා ඉහළ නැන්වීම. මේ සඳහා ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1000ක් 2026 වසර සඳහා වෙන්කර ඇත. නිකවරටි අභිජනන ගොවිපළ සඳහා වෙනම මිලියන 1000ක් වෙන් කරලා තිබෙනවා. ඊළඟට අභිජනන ගොවිපළ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවරටි කිරි ගොවිපළ සංවර්ධනය කිරීම මගින් අනාගතයේදී ක්ෂේත්‍රයට අවශ්‍ය එළගව සහ මීගව ගැහැණු හා පිරිමි පැටවුම් නිකුත් කිරීමට හැකි න්‍යෂ්ටික ගොවිපළක් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ. එතකොට ඒ සඳහා මිලියන 1000ක මුදලක් වෙන් කරලා තිබෙනවා. ඒ කටයුතු මේනකොට ඉදිකිරීම ආරම්භ වෙලා තිබෙනවා. ප්‍රශ්නේ පිළිතුර පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට මම ගරු ඇමතුමාගේ අහන්න කැමතියි. දැන් ඇමතුමාගේ ওই දීපු උත්තරේ සාමාන්‍ය අපි අහලා පුරුදු උත්තරයක්. මේ ප්‍රශ්නේ ඇහුවම හැම ආණ්ඩුවකම ඇමතිවරු දුන්නේ ඔයගේ උත්තරයක් මේ වැඩ ටික. නමුත් මම විශ්වාස කරනවා අපේ රටේ කිරි වලින් සම්පෝෂිත වෙන්න අවශ්‍ය පරිසරය තියෙන රටක්. හැබැයි ඒ වෙනුවෙන් මේ අමාත්‍යංශය ගන්න කිසිම අමාත්‍යවරයෙක් නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වුණේ නැහැ ගරු ඇමතුමා. කිරිපිටි ආනයනය කරන එක නතර කරන්න බෑ අපිට. හැබැයි ඒක අඩු කරන්න පුළුවන්. ඒක අඩු වෙන්නේ නැහැ කවදාවත් එන්න එන්න ඒ ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඔබතුමා කිව්වා නිකවැරටිය සිද්ධියක් ඒ වගේ එක කාරණාවක් හරහා එක ප්‍රොජෙක්ට් එකකින් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අවුරුදු 25 30ක් ගිහිල්ලත් බැරි වෙයි. සම ඔබතුමාගේ අහනවා අපේ රටේ කිරි ගොවීන් අද තමන්ගේ ගොවිතැනින් ඉවත් වෙනවා. හේතුව කිරි වලට නිශ්චිත මිලක් නැහැ. කිරි වලට තමන්ගේ එකතු කිරීමේ මධ්‍යස්ථාන බොහෝ තැන්වල එකතු කිරීම මධ්‍යස්ථාන පවත්ව ගෙන යන්නේ පෞද්ගලිකංශේ. පෞද්ගලිකංශේ කිරි නිෂ්පාදිත ආයතන කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආයතන තමයි කරගෙන යන්නේ. රජයේ මැදිහත් වෙලා මිල්කෝ එක හරි මැදිහත් වෙලා අඩුම තරමේ කිරි ටික එකතු කරලා ගොවිය දිරිමත් කරන වැඩසටහනක් අපේ රටේ තවම නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දකුණු පළාත් තුල කොහොමවත්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ මා දන්න තරමින්. සම ඔබතුමාගේ අහනවා අපිට බැරිද මේ රටේ කිරි ආනයනය කරන එක නතර කරන්න බැරි එක ඇත්ත. හැබැයි අපිට ලංකාවේ නිෂ්පාදනය කරන ආයතන මැදින් එකක් හරි දෙකක් හරි තියෙන්නේ. මේක තවදුරටත් වැඩි කරගන්න ව්‍යවසායක දිරිමත් කරනවා කියලා ඔබතුමා කිව්වා. මොකක්ද ගෙන තියෙන්නේ APIවර කියන එක දැනගන්න කැමති. අර මම කියපු අර කලෙක්ටින් සෙන්ටර් ටික හදන්න ඒක extra අමාරු වැඩක් නෙමෙයි. අමාත්‍යංශයට පුළුවන් කමක් තියදී කියලා දැනගන්න කැමති.
කරුණිය ජමාත්තුමා
දැන් මෙහෙමයි. කිසිම රජයකින් වැඩ පිළක් ඉදපත් කරලා නැහැ කියලා කිව්වා. ඔයක වෙන්න පුළුවන්. නමුත් අපි ආණ්ඩුවක් විදියට අමාත්‍යංශ විදියට වැඩ පිළක් ඉදිරිපත් කරලා තියෙනවා. ඩේලි හබ් ව්‍යාපෘති මේකේ තියෙනවා. විශේෂයෙන්ම පසු වෛද්‍ය කොටස 325 පදනම් කරගෙන කිලිගොවින් කාට කිලි දුන්නත් ඒක ප්‍රශ්නයක් නැහැ. කිලිගොවින් අපි සයි බල ගන්වමින් සමಿತಿ ගොඩනගමින් ඉන්නවා. මේනකොට 90ක් විතර මේ සමಿತಿ ගොඩනගලා අවසానයි. ඊළඟට මේ සමಿತಿ මට්ටමින් මේ ගොවින්ට උදව් කරන කිලි ප්‍රමාණය වැඩි කරගන්න එකට අදාළ ප්‍රවර්ධන කටයුතු වලට අපි අත ගහලා තියෙනවා. විශේෂයෙන්ම හොඳ වැස්සි පැටවු ලබා දෙනවා වගේම කිලි ගන්න හරකුන්ගෙන් ගන්න කිලි ප්‍රමාණය වැඩි කරගන්න ඒ තාක්ෂණිකව ඒ භාවිතාව අන්න ඒක පිළිබඳව අපි මේ පැත්තට වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒතොර නිකවැලටිය ගොවිපල අපි එක තැනක් මේ තෝරගන්නේ එතන මේක වැඩි දියුණු කරලා හොඳ වැසි පැටවු ලබා දීමේ ව්‍යාපෘතියක් තමයි එතනින් ආරම්භ වෙන්නේ. ඉතින් ඒ අනුව කිලි ව්‍යවසායකයින් නිර්මාණ කිරීමට අදාළ වැඩසටහන් මේනකොට දියත් කරලා තිබෙනවා. පෞද්ගලිකංශේ රාජ්‍යංශේ දෙයංශෙම මැදිහත් වෙලා තමයි මේ කටයුතු කරන්නේ. අනිකුත් අංශත් එහෙමයි කටයුතු කරන්නේ. පෞද්ගලිකංශ අපට බැහැර කරලා යන්න පුළුවන් කමක් නැහැ. ඒවට තියෙන බාධාවන් ඉවත් කරලා තියෙනවා. රාජ්‍යංශ විදිහට ගත්තොත් එහෙම ඔබතුමා දන්නවා මිල්කෝ ආයතනයේ NLDB ආයතනය මේ ආයතන දෙකම ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීම සඳහා සියලු සැලසුම් සකස් කරලා තිබුණේ අන්තිම ගිවිසුම සංකලන විතරයි තිබුණේ. අපිට සිද්ධ වුණා මේක පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යන්න සිද්ධ වුණා. අභ්‍යාචනා අධිකරණයට යන්න සිද්ධ වුණා. ඒ අනුව රාජතාන්ත්‍රික ගනුදෙනු කරලා අපි ඉන්දියාවත් එක්කත් සාකච්ඡා කරලා මේ මිල්කෝ ආයතනේ බේරගත්තා. මිල්කෝ ආයතනේ අපි යටතට එනකොට 135,000ක් ණය තිබුණා. ගොවීන්ට විතරක් තිබුණා 117,000ක් ණය තිබුණා. ওই ණය මුදල් ලබා ගැනීම සඳහා මගේම මූලිකත්වයෙන් වී හරිසන් අමතුමා හම්බුණා. අපස්සේ විජිත් මුනිසෝයි අමතුමා හම්බුණා. ඔබතුමාලගේ ඇමතුරු ගොවිත් එක්ක ගිහිල්ලා හැබැයි සල්ලි දුන්නේ නැහැ. ඒ අනුව අපි මේක අරගෙන කෙටි කාලයක් යනකොට ඒ 135,000ම ණය ගෙව්වා. ගෙව්ව විතරක් නෙමෙයි මේක ලාභ ලබන තැනට ගෙනාවා. පහුගිය දෙසැම්බර් 31 වෙනිදා මිල්කෝ එකේ වැඩ කරන සේවකයෝ ඉන්නවා 1228ක් ඉන්නවා. ඒකේ සුදුසුකම් ලත් සියලුම සේවකෙන්ට රුපියල් 75,000ක බෝනස් එකක් ලබා දුන්නා. ගොවින්ට අගමැතිතුමගේ මූලිකත්වයෙන් කෝටි 18ක් ගොවින්ට බෙදා දුන්නා. අද මිල්කෝ ආයතනයේ රාජ්‍ය ආයතනයක් විදිහට ඉස්සරහට අවිල්ල තිබෙනවා. එතකොට ඒ තත්ත්වයත් එක්ක තමයි අපි කියන්න කැමති තවත් අවුරුද්දක් විතර යනකොට අපිට මිල්කෝ ආයතනයේ යටතේ දැවැන්ත කිරි කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට ඉඩකඩ ලැබෙයි කියලා අපි විශ්වාස කරන ඊට අදාළ කටයුතු කරගෙන යනවා. ඒ අනුව ඔබතුමා අහපු ප්‍රශ්නෙට අදාළව අපි මේනකොට මැදිහත් වීමක් කරමින් ඉන්නවා.
ගරු මන්ත්‍රීතුමා
ගරු මේ කතානායකතුමා මැතිතුමාගේ ඇහුවේ ව්‍යවසායකයන් දිරිගන්නන්න මොනවද කරේ කියලා. මට ඒකට උත්තරයක් නෙවෙයි වෙන උත්තරයක් එතුමා දුන්නේ. කමන්නේ මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා. විශේෂයෙන්ම ඔබතුමා කිව්වර පහුගේ ඇමතිවරු දෙන්නේ කෙනා ඔබතුමාලා දේශපාලන වේදිකාව තුළ විශාල සද්දයක් තිබුණා. කිරි ගොවීන් සමයන් කිරි ගවයන් ආනයනය කිරීම සම්බන්ධව ගැටලුවක් ගැන මේ වෙනකොට ඒක ප්‍රගතිය මොකක්ද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඒ වගේම විශේෂ දෙයක් ඔබතුමා මාත්‍යවරිය විදිහට දන්නවා, පෞගිය ආණ්ඩුව කාලේ සම්පූර්ණ අංග සම්පූර්ණ මිල්කින් ප්ලාන්ට් කිරි නිෂ්පාදනය කිරීමේ ප්ලාන්ට් පහක් ව්‍යාපාරිකයන්ට ලබා දුන්න, ව්‍යවසායකව දිරිගන්නන්. ඒ පහ මේ වෙනකොට මං හොයලා බැලුව විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විශාල මුදලක් සම්පූර්ණ රජයේ අනුග්‍රහය යටතේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා විසින් ලබා දුන්නේ. මම ඔබතුමා දන්නවද දන්නේ නැහැ, ඒ වෙනුවෙන් විගණක ක්‍රියාමාර්ග ගිහින් තියෙනවද, ඒවා ගත්තේ කවුද, ඒ වෙනුවෙන් මොකද්ද අරගෙන තියෙන නීතිමය ක්‍රියාමාර්ග කියලා දැනගන්න කැමති.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ඔයි සමස්ත ක්‍රියාවලීන්ට අදාළව විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. හරක් ගෙන්වීමට අදාළව ගත්තොත් ඕස්ට්‍රේලියාවේ වෙලා රූරල් සමාගමත් එක්ක මැදිහත් වෙලා තමයි මේ හරක් ගෙනල්ලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, 2018 මැයි 8 වෙනිදා වෙලා රූරල් සමාගමට නෙදර්ලන්ත රබෝ බැංකුවෙන් ණයක් කරගෙන $11,011,900 ගෙවනවා ඇඩ්වාන්ස් විදියට හරක් ගැනීම සඳහා. හැබැයි ඒකට අදාළව හරක් ආවෙත් නැහැ, මොකක්වත් ආවෙ නැහැ. කතන්දර ගොඩක් තියෙනවා මේකට අදාළව. මේ වෙනකොට විමර්ශන යනවා, ඒවා ඉදිරියේදී නීතිමය තත්ත්වයන් තුළ ඔබතුමා කියපු දෙවනි කාරණේ මේ සියල්ලට අදාළව ඒවට අදාළ උත්තර ලැබෙයි. ඊට අදාළ වගකීම්තෝ ගෙන්නලා මේනකොට පරීක්ෂණ කරලා තිනවා, මේගොල්ලන්ගෙන් කටඋත්තර අරගෙන තිනවා. ওই සමස්ත ක්‍රියාවලියට අදාළව මේ වෙනකොට විමර්ශන ආරම්භ වෙලා ඒවා ඉදිරියට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
ප්‍රශ්න අංක 2 ගරු චමින්ද විජේසිරි මහතා, කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඇසින්.
දෙවෙනි ප්‍රශ්න ආනගර කතා නැගිට.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතා නැයිකතුමනි, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට පිළිතුර ටිකක් දිග පිළිතුරක් තියෙන්නේ. ටිකක් මේකත් මේ රටේ පෞගේ කාලේ ආන්දෝලනයට ලක් වෙච්ච ප්‍රශ්නයක්. විශේෂයෙන්ම චීන කොරණව සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඒ අනුව රටවල් දෙකක් අතරේ සිද්ධ වෙච්ච ගනුදෙනුවක් නිසා අපි ඒ තත්ත්වයන් අවබෝධය ඇතුලේ මේකට පිළිතුරු සපයන්න අවශ්‍ය වෙනවා. ඒක පිළිතුර එතුමහන්නේ මේ විගණන වාර්තාව පිළිබඳව ඊට අදාළව විගණන වාර්තාවක් නිකුත් කර තිබෙනවද කියලා පිළිතුර ඔව්. ඊට පස්සේ රෝම 2 මේකට පිළිතුර කොළඹ වාණිජ මහාධිකරණ නඩු අංක CHC 213-21 MR හා CHC 214-21 MR දරන නඩුකර යටතේ 2022-1 දින එළඹි සමත කොන්දේසි ප්‍රකාරව අත්තිකාරමක් ලෙස ඇමරිකානු ඩොලර් 68,73,975 ගෙවලා තියෙනවා. රෝම 3 එම විගණන වාර්තාව නම්ගින් ලබා දීලා තියෙන නිර්දේශ ගැන අහන්නේ පිළිතුර. අදාළ සුරක්ෂණයම් කල් ඉකුත් වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයම්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකීම්තන්ට එරෙහිව නඩු පවරා අය කර ගැනීම. ඊළඟට 2 ගිවිසුමේ කොන්දේසි හා 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ නොහැකි ජීවාණු හරණය නොකළ මර්ධනය කිරීමට නිර්දේශිත කෘෂි රසායන වර්ගයක් නොමැති බැක්ටීරියා සහිත පොහොර තොගයක් ලංකාවට නැවගත කිරීමට ක්‍රියා කිරීම 2020-2021 මහකන්නේදී වී වගාවට අවශ්‍ය පොහොර ගිවිසුම් ප්‍රකාරව ලබා නොදී පාඩුවක් සිදු කිරීම. නොසැපයූ පොහොර තොගයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9 සමාන මුදලක් ලබා ගැනීම හා සමතය ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැපයුම්කරුට එරෙහිව නෛතිකව කටයුතු කිරීම. ඊළඟ 3 ශ්‍රී ලංකාවේ නීති රීති ප්‍රකාරව හා ගිවිසුම් වලට අනුකූලව ක්‍රියා නොකළ උක්ත සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුල අසාධු ලේඛනගත කිරීමට කටයුතු කිරීම ඒක තමයි විගණන වාර්තාවේ නිර්දේශ කරලා තිබෙන්නේ ඊට පස්සේ රෝම 4 ප්‍රශ්නිත පිළිතුර කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක ප්‍රසම්පාදනයේ සම්බන්ධව 2022 අගෝස්තු 26 දින නිකුත් කරන ලද SPR 2022 ඇල ඉරක් 0.4 දරන විශේෂ ගැසට් විගණන වාර්තාවේ නිර්දේශවලට අදාළව අමුණුම එක තියෙනව වරහන් ඇතුලේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සභාපතිත්වයෙන් යුතුව සෙසු සමාජිකයන් ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සහ පසු සම්පත් අංශයේ නීති නිලධාරී ඇතුළත් කමිටුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විසින් පත් කරන ලදී. එකී කමිටුවේ නිර්දේශ 2024-2014 දින රජයේ විගණන කාර්යාලය වෙත අමාත්‍යාංශ ලේකම් විසින් දැනුම් දී ඇත. ඊළඟට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 21-21-61-30 කාබනික පොහොර ආනයනය කිරීමට අදාළව සීමා සහිත ලංකා පොහොර සමාගම සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ක්‍රින්ඩා ඕ විසින් සිවිම් බයෝටෙක් සමූහ සමාගම අතර පවත්නා ආරවුල් නිරාකරණය කිරීම යන මැයින් කෘෂිකර්ම ඇමතිතුමා විසින් 2021-12-13 දිනති අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ වූ දිනති අමාත්‍ය මණ්ඩල සංදේශය අදාළව එම රැස්වීමේදී සභාගත කරන ලද කරුණු සමග සලකා බලන ලදුව අදාළ සමාගම් අතර පවතින ආරවුල සුවදශීලී එකඟතාවක් මත නිරාකරණය කර ගැනීමට එම කැබිනට් මණ්ඩලයේදී තීරණය කරලා තියෙනවා. ඊළඟට ඒකේ රෝම 1 2021-12-10 දිනති ලිපියෙහි අවසන් පූර්ව ඡේදෙහි සඳහන් 1-4 දක්වා වන කරුණු මත පදනම්ව සමාගම් අතර පවතින ආරවුල සුහදව එකඟතාවක් මත निराකරණය කර ගැනීම රෝම 2 පොර සම්බන්ධයෙන් ඉදිරියේදී පැනනගිය හැකි මේහා සමාන ආකාරයේ ආරවුල් වළක්වා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම රෝම 3 අදාළ ආරවුල निराකරණය කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට ඇති වන මූල්‍ය බැඳීම් හා මූල්‍ය බැඳීම් මහා භාණ්ඩාගාරයේ විසින් දැරීම එබැවින් මෙම කරුණට අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසමින් මිත්‍රශීලී එකඟතාවයකින් විසඳා ගැනීම සඳහා වන වඩාත් යෝග්‍ය යෝජනා අමාත්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු ඇමතිතුමා වෙත නියම කිරීමට 2022 සැප්තැම්බර් 5 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. එවගේ අමුණුම් තියෙනවා. ඊළඟට ඒ අනුව ඉහත කී 2021-12-13 හා 2022 සැප්තැම්බර් 13 දින ලබා දෙන ලද අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව මෙම ප්‍රසම්පාදනයට අදාළ ගැටලු निराකරණය කර ගැනීම මිත්‍රශීලී එකඟතාවක් මත විසඳා ගැනීමට අවශ්‍ය සාකච්ඡා අදාළ සියලු පාර්ශ්ව සමග විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කරනු ඇත. එසේම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ ප්‍රකාරව පහත සඳහන් පියවර ගැනීමට සිදු කර ඇත. නිර්දේශ කිහිපයක් තුනක් තියෙනවා. එකින් පස්සේ ඉවරයි පිළිතුර. පළවෙනි නිර්දේශය නිලධාරීන් විසින් කාර්ය සාධන බැඳුම් කර සම්බන්ධයෙන් නිසි කලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකරන බව විගණකාධිපතිතුමා වෙත දැනුම් දීම සිදු කර ඇත. 2 නිර්දේශය රජයේ පොහොර සමාගම් සහ චීන සමාගම අතර කාබනික පෝර ආනයනය කිරීමේ ක්‍රියාපදිය මේ වනතෙක් අවසන් වී නොමැති බැවින් තවදුරටත් මිත්‍රශීලීව දෙරට අතර එකඟතාවකින් මෙම ගැටලුව විසඳාගත යුතු බව අමාත්‍ය මණ්ඩලයේ තීරණ වී ඇති බැවින් එසේ කටයුතු කිරීම අවසාන නිර්දේශය මිත්‍රශීලී එකඟතාවයකින් මෙම ගැටලුව දෙරට අතර විසඳාගත යුතුය යන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව හා 2022/1/3 දින සමතේට එළඹී සමත කොන්දේසි ප්‍රකාරව මෙතෙක් අවසන් වී නැති මෙම පොහොර ආනයන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ තත්වයට පත්විය හැකි බැවින් හා එමගින් දෙරට අතර පවතින මිත්‍රශීලී සම්බන්ධතාවයට ඉදිරියේදී ගැටලුවක් ඇතිවිය හැකි හේයින් උක්ත සමාගම ශ්‍රී ලංකාව තුල අසාධු ලේඛනගත නොකිරීම තවද මේ වන විට කාබනික පොහොර ප්‍රසම්පාදනයට අදාළව 94.19 දරන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන පනත යටතේ විමර්ශනයක් ආරම්භ කොට පවත්වාගෙන යන බැවින් එකී විමර්ශනය අවසානයේදී ඒ සම්බන්ධයෙන් ඉදිරි නෛතික කටයුතු සිදු කරනු ඇත. ආ පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමා, දීර්ඝ පිළිතුර. දැන්වත් නිකන් තේරුම් ගන්න වෙනව නේද ඇමතුමා? නිකන් විපක්ෂයේ ඉන්නකොට ජාත්‍යන්තරයේට ජාත්‍යන්තර රටවල් වලට අභියෝග කරාට ආණ්ඩුක්‍රමයේ තුල ඒක මිත්‍රත්වශීලී යා යුතුයි කියන අදහස යෝජනාව ඒ ඒ ඒ ඒ යා යුතුයි කියන වැඩපිළිවෙල තේරුම් තියෙනවා මේ පිළිතුර තුල. ඒක තමයි වැදගත් ඔබේ ආණ්ඩුවට. ඔබද දැන් බෑ ගහලා හරි ගන්න. අපි හිතුවේ ආණ්ඩුව ආව ගමන් ගිහිල්ලා කණෙන් ඇදලා චීනෙන් මේ ඒ කාලේ හිටපු ඇමතිවරයා කරපු හොරකම අරගෙන ඉඳලා සල්ලි ගණේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාලා අල්ලස් දාපු නඩුවත් ඒකත් ප්‍රායෝගික වෙන්නේ නැහැ ඔබතුමාලා මිත්‍රශීලීත්වයෙන් මේක විසඳගත්තොත්. මට ගරු ඇමතුමා ගරු කථානායකතුමනේ මේ පිළිතුර තුළ ඔබතුමා දිගින් දිගටම මේ පොහොර ආනයනයේ සිද්ධ විච්ච ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැරදි නැහැ කියන කාරණේ තමයි සඳහන්. ප්‍රසම්පාදනයේ හරි. නේද ගරු ඇමතුමා? ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරි. මෙතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අපිට නමුත් අසූචි කියන එක සුවඳ අහලා ගන්නත් බෑ නේද? අර කාලා බලලා ගන්න වගේ සුවඳ අහලා ගෙනාවත් වැඩක් නෑ. අර පරේෂණ වලින් තමයි මේක ෆේල් වෙලා තියෙන්නේ. ඒකත් තුනයි දාගන්න. පරේෂණ ආයතන වලින් මේක සුදුසු නෑ කියලා දිනවා. ගල්ලඟුරුත් එහෙමයි. දැන් මේකත් එහෙමයි. ඒසා කරු එමත්වා තියෙන ප්‍රශ්න කරු කථානායකතුමනි, දැන් මේ විගණන විමසුමක් තියෙනවා, විගණන වාර්තාවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ආණ්ඩුව තීන්දුවක් කරන් තිබෙනවා විගණන විමසුම් වල කෙසේ සඳහන් වෙලා තිබුණත් ප්‍රසම්ප්‍රාදන ක්‍රියාවලිය හරිනම් ඒක හොරකමක් නෙමෙයි, වංචාවක් නෙමෙයි කියලා. උදාහරණේ තමයි ගල්ලංගුරු බාලයි. හැබැයි ප්‍රසම්පාදනයේ හරි, ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැරද්දක් තිබුණේ නැහැ. හැබැයි ගල්ලංගුරු බාර වුණාට ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවැරදි නිසා හරිද? ඒක මගේ වැරද්දක් නේ. මම මේක ගරු කථානායකතුමා යම් කාරණයක් ප්‍රශ්නයක් අහනකොට අමුතුමාට තේරුම් ගන්නත් මට තේරුම් කිරීම පාසල් නම් මම උදාහරණයක් ගන්න පුළුවන්.
ඔබතුමා විනාඩි
දෙකක් ගල්ලංගුරු අමුතුමාට කරේ දෙනකොට කෑ ගහනකොට ඒක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ හොරකම වහන්න කිය අමුතුමාට ඒ හොරකම ගැන පැහැදිලි කරන්න දුක ඒසම්ම වහන්න. දැන් මේ විගණන විමසුම තියෙද්දිත් ඒකෙත් මේ පාර්ණේ තියෙද්දිත් ඔබ ආණ්ඩුව ගත්ත පොදු තීන්දුව අනුව ඒක ප්‍රසම්පාදනයේ හරිනම් මේ ඔබතුමා කියපු පිළිතුර තුළ කිසි තැනකවත් මේ අසූචි පොහොර මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාදාමයේ වැරදි කියන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක අසාධු ලේඛනෙනත් ඒ සමාගම දාලා නැත්තේ මේ වෙනකම්. එහෙනම් මං අහන්නේ මේක වංචාවක් නෙවෙයි නේද? මට වංචාව අහන්න ඕනි නෑ. ඔබ දීපු පිළිතුරත් ඔබේ ආණ්ඩුව ගත්ත වර්තමාන තීන්දුවත් අනුව මේ අසූචි පොහොර මිලදී ගැනීමේ ක්‍රියාදාමයේ ප්‍රසම්පාදනයේ හරි නිසා මේක වංචාවක් නෙවෙයි කියන කාරණේ ඔබතුමාට කියන්න පුළුවන්.
දරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
පළමුවෙන්ම කියන්න ඕනකම තියෙනවා මන්ත්‍රීතුමා, අපි එදත් මේ පොහොර නැව එනකොට ඒකට අදාළව හැප්පුණා. ඒ හැප්පුණේ අපි චීන රජයත් එක්ක නෙමෙයි. චීන රජය අපි ගැටලුවක් කරගත්තේ නැහැ. අද වර්තමාන විදිහට චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඉතාමත්ම මිත්‍රශීලී ගනුදෙනුවක් පවත්වාගෙන යන ඉතාමත්ම සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා. ඒ නිසා රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපේ රට ඇතුලේ මීට අදාළව වගකීම් ඉන්නවා. ඒ අයට අදාළව විමර්ශන යනවා. ඒකෙදී ඒ විමර්ශන වලින් එන කරුණු අනුව නීත්‍යානුකූලව කටයුතු කරන්න කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් ඒ වෙලාවේ ඇත්තටම මේ කාබනික පොහොර විශේෂයෙන්ම රටකින් රටකට පස් පිටක්වත් ගේන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපේ රටට තවත් රටකින් ශුද්ධ ජීවීන් ඉන්න කිසිම දෙයක් ගේන්න පුළුවන් කමක් නැහැ. එතකොට කාබනික පොහොර කියන්නේ ශුද්ධ ජීවී ක්‍රියාවලියක්. එතකොට ඒ ශුද්ධ ජීවී ක්‍රියාවලිය අත්හිටවලා තමයි මේ පොහොර ලංකාවට ගේනවා නම් ගේන්න ඕනේ. එතකොට අත්හිටවනවා කියන්නේ එතකොට ඒක පොහොරක් වෙන්නේ නැහැ. එතකොට ශුද්ධජීවී ක්‍රියාවලිය අත්‍යවශ්‍ය උනකින් පොරක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය තත්ත්වය තුළ තමයි ශාක්‍ය නිරෝධායන පනතට අනුව මේක නිර්දේශ නොවෙන්නේ. ඇත්තටම ඒ වෙනකොටත් ඒකට අදාළ නිර්දේශ ලබා දුන්නේ අද වෙනකොට වර්තමාන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා ආචාර්ය තුසාර වික්‍රමාර්චි මැතිතුමා. එතුමා ඇත්තටම මේක රස්සම් කරේ නැහැ. ඒක ඉතාමත්ම විශිෂ්ට කටයුත්තක්. ඉතින් ඒ තත්ත්වයන් එක්ක තමයි රටට අනවශ්‍ය කිසිම පරීක්ෂණකින් තොරව මේක ගෙනප එකත් එක්ක තමයි අපිට මුදල් අහිමි වෙන්නේ. ඊට අදාළව ලංකාව තුළ ඊට අදාළව මැදිහත් වෙච්ච අයට අදාළ විමර්ශන ඒවා ඉස්සරහට යනවා. ඒ වගේ නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, ඔබතුමා දීපු පිළිතුර සියල්ල තුළ මේ ආණ්ඩුව විසින් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලසින් කරන සියලු දේවල් වලට මේ වැරදිකරු නිර්දෝෂයි කියන කාරණය තමයි මට හැගි. ඒ වැරදිකරු නිර්දෝෂ කිරීම සඳහා වූ සාක්ෂිකරු නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට අද ලැබිලා දීලා තියෙනවා. මේක පරිශීලනය කරනකොට මම හිතන්නේ උසාවි කාර්ය උත්තරත් ලේසි වේවි කියලා හිතනවා ගරු කතානායකතුමනි. ඇත්තටම මේ මේ මේක දැන් ඒ දැන් අපි බැඳෙන්නේ ගරු අමාත්‍යතුමනි පොහොර අමාත්‍යංශ හැටියට පොහොර ප්‍රසම්පාදනය කළා කියන්නේ. ඒ සඳහා ඔබතුමා කියන්නේ දැන් පරීක්ෂණ වලින් තමයි මේක අසුචි කියලා අර සුචි දෙවිනේ ඉන්නවා කියලා තහවුරු වෙනවා. ඒ වගේම තමයි ගල්ලංගරුත් උනේ. ගල්ලංගරු ටෙන්ඩර් එකේ දැම්මා. ගල්ලංගරු බාරුවේ කියලා අදාළ ආයතන වලින්ම කිව්වා මේක බාලයි කියලා. හැබැයි බාල වුණාට ප්‍රශ්නයක් නැහැ. මම කලින් කිව්වා වගේ ප්‍රසම්පාදනයේ හරිනම් කියන කාරණේ. ඒකයි මම කිව්වේ දැන් ප්‍රසම්පාදනයේ හරි කියන පිළිගැනීම තුළ මේ හොරගම් වංචා දූෂණ සියල්ල යටපත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමා කියන පිළිතුර තුළ විශේෂයෙන්ම ඔබතුමා අවසානයේ කිව්වත් පරේෂණ යනවායි කියන ඒ පරේෂණ සියල්ලටම හේතුවක් වෙනවා, සාධකයක් වෙනවා, උදව්වක් වෙනවා. ඒ මේ මේ තුළ කිසිම වැරද්දක් නැහැ. මොකද අපි ඇත්තරම දකිනවා ඒක අසූචි නිසා, ඒක සුදුසු නිසා මිල ගෙවීම කරලා තියෙනවා. ඒ මිල ගෙවීමේ පාඩුව අපේ රජයට, හිටපු රජයට හෝ වර්තමානයේට ගෙවන්න වෙනවා. දැන් මුදල් අස්ථානගත වෙලා තියෙනවා. අස්ථානගත වීමේ ප්‍රතිඵලයේ තියෙන රටේ ජනතාව. ඒ නිසා මම අහන්නේ ගරු ඇතුමා, දැන් මම අහන්නේ මේ සිද්ධිය තුළ නැවතත් දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ නැත්නම් අතුරු පළවෙනි ප්‍රශ්නේට ආපු නැති නිසා ඔබතුමාට දැන්වත් තේරුණා නම් ඔබතුමා දීපු පිළිතුර තුළ මේ ඔබතුමා ආණ්ඩුව ගත තීන්දුව තුලත් මේක ඇත්තටම අපර තේරෙන්නේ අවසානයේ අර විපක්ෂයේ ඉදදී ආණ්ඩුව ගන්න කියාගත්ත කාරණයක් මිස සාධාරණයක් ඇත්තටම ජනතාව බලාපොරොත්තු වෙච්ච මේ වංචාව තුළ සිදුවිච්ච අලාභය කිසිසේත්ම රටටත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම හොරු නෙවෙයි නිර්දෝෂී පුද්ගලයන් හැටියට ඔප්පු කරලා තමුන්වහන්සේ අද මේ පිළිතුර තුළ ලබා දුන්නයි කියන කාරණේ තමයි මට ඇඟිලි.
කරුණියෝජ්‍ය මහත්තුමා,
දැන් මේමයි මේකේ ප්‍රසම්පාදන ක්‍රියාවලියද මේ අනිකුත් ක්‍රියාවලීන් පිළිබඳව අපිට තක්සේරුවක් දෙන්න බැහැ එකපාරට. විශේෂයෙන්ම විගණන වාර්තාවෙන් පැහැදිලි වෙනවා මෙතන වැරද්දක් කරලා තියෙනවා කියන එක ඔප්පු වෙලා තියෙනවා. විගණන වාර්තාවෙන් එතනින් නිර්දේශ ලබා දෙනවා මෙම චීන සමාගම අසාධු ලේඛනයට ඇතුළත් කරන්න කියලා. එතකොට ඉවකට කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා. ඒක රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී රටවල් දෙකක් අතර තියෙන ගනුදෙනුවලට ඒක බාධාවක් වෙන නිසා ඒ තත්ත්වය පිළිබඳව යම් තීරණයක් අරගෙන තියෙනවා. ඒ තීරණය පිළිබඳව අපට ගැටලුවක් නැහැ. අපි එතන ඒ සම්බන්ධ අපිත් එතන හිට ගන්නවා. එතකොට දැන් මේකෙදී අපි කොතනකවත් චීන රජය අනිකා කරගෙන නැහැ. එතකොට හැබැයි දැන් චීන සමාගමක් සහ ලංකාව අතර ඇතිවෙච්ච ගනුදෙනුවකදී ඇතිවෙච්ච ගැටලුවක් මේ තියෙන්නේ. ඉතින් ඒක ඒ තත්ත්වය තුළ මීට අදාළ විමර්ශන යනවා. හිටපු ඇමතිවරයෙකුගේ පවා මේ පිළිබඳව තොරතුරු විමසලා තියෙනවා. මේ අදාළතෝ මේ කට උත්තර අරගෙන තිබෙනවා. ඉතින් ඒ තත්ත්වයත් එක්ක මම නැවත වතාවක් කියන්නේ චීන රජය මේකට අපි පටලව ගන්න නැහැ. චීන රජයත් එක්කම නෙමෙයි අපිට මේකේ ගැටලුව තියෙන්නේ. ශ්‍රී ලංකාවේ එදා තිබුණු දේශපාලන අධිකාරිය, ඒ වගේම තමයි ඊට වගකීම් අනිකුත් අය මේ කටයුත්තට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වීම තුළ අපේ රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කෙරුවා විතරක් නෙමෙයි රටේ ජනතාවට පොරක් නැතුව ගියා මොනවත් නැතුව ගියා ඒ නිසා විපක්ෂ නායකතුමාම පහුගිය දවසේ ප්‍රාදුලෝම ප්‍රකාශ කෙරුවා මෙතන ප්‍රශ්නෙකට උත්තර අපේකින් ප්‍රශ්නයක් අහනකොට ඒ කාලය තුල 135කින් වීඅස්සන් අඩු වුණා කියලා ඒක ඇත්ත 135කින් වීඅස්සන් අඩු වුණා කියලා තුමාම ප්‍රකාශ කෙරුවා අන්නේ තත්වයට හේතු වෙච්ච කාරණාව බවට මේ කාරණාව පත් වෙලා තිබෙනවා ඒක නිසා කිසිසේත්ම මේකට අදාළ විමර්ශන අවසන් වුණාන් පස්සේ නීත්‍යානුකූලව කටයුතු කිරීමට අදාළව අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ කියන කාරණේ මේ වෙලාවේ අවධාරණය කරනවා
ප්‍රශ්න අංක 3 ගරු රෝහණ බණ්ඩාර මහතා කර්මාන්ත සහ ව්‍යසාගත සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට ප්‍රශ්න අංක 4 ගරු ශානික්‍යන් රාජපුත්‍රන් ශාසමාණික මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට
අහනවා ගරු
කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීලා තිබෙනවා ඒ සඳහා සති දෙකක් කල් ඉල්ලන ලෙස
ප්‍රශ්න අංක 5 ගරු අබුබකර් ආදම්බාවා මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට
කුරුවේ සභානායකවරුගේ කලිගලී කේකුණ්ඩේ
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
අර කතානායකතුමනි පිළිතුරු සපයනවා ප්‍රශ්න අංක 1 ගරු මන්ත්‍රීතුමා අහන්නේ නැගෙනහිර පළාතේ ජාතික පාසල් වල විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන් එතෙන්දී විදුහල්පති තනතුර අනුමත සේවය හා ශ්‍රේණිය සම්බන්ධයෙන් ගත්තොත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය අංක 1 ශ්‍රේණිය අනුමත පාසල් සංඛ්‍යාව 5ක් තියෙනවා 3ක ඉන්නවා පුරප්පාඩු සංඛ්‍යාව 2යි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය 2 හා 3 අනුමත පාසල් සංඛ්‍යාව 6යි ඉන්න සංඛ්‍යාව 3යි පුරපට සංඛ්‍යාව 3යි ඒ වගේම විදුහල්පති සේවයේ එක ශ්‍රේණිය අනුමත පාසල් සංඛ්‍යාව 31යි විදුහල්පති වල ඉන්න සංඛ්‍යාව 24යි ඒ වගේම 7ක් පුරපාඩු තියෙනවා ඒ අනුව අනුමත පාසල් 42ක් සඳහා ස්ථිර විදුහල්පතිවරු 30 දෙනෙක් රාජකාරී කරන අතර ස්ථිර විදුහල්පති තනතුරු 12ක් සඳහා පුරපාඩු පවතී නමුත් මේ පුරපාඩු පැවතියද වැඩ බලන විදුහල්පති හෝ රාජකාරිය ආවරණය කරන විදුහල්පතිවරයෙක් මගින් එම පාසල්වල අධ්‍යාපන හා පරිපාලන කටයුතු කළමනාකරණය කරගනු ලබන අතර මෙම පුරපාඩු සඳහා තනතුරු සඳහා ඇතුළත් කඳවා බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු සිදු කරමින් පවතී ප්‍රශ්න අංක 2 අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ අධ්‍යාපන කලාප සමන්තුරේ කල්මොනේ තිරුක්කෝවිල් සහ අක්කරේපත්තු යන කලාප සැලකීමේදී කල්මොනේ අධ්‍යාපන කලාපය තුළ පිහිටි පළාත් පාසල් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණි දාන නිර්ධාරණය 21ක අතිරික්තයක් ඉදෙනවා මෙම වර්ෂයේ ස්ථාන මාරුවීමට පෙර මෙම අතිරික්තය 35ක් පැවතුණා එතෙන්දී ජාතික හා පළාත් පාසල්හි විදුහල්පති කාර්ය මණ්ඩල තොරතුරු ඇමනුම 1, 2, 3 මගින් මෙම තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා කල්මුණේ කලාපයේ අතිරික්ත විදුහල්පතිවරු මෙම කලාපය තුළ පත් කිරීම සඳහා පුරප්පාඩු සහිත පාසල් නොමැති බැවින් පුරප්පාඩු සහිත ආසන්න කලාපවන අකරේපත්තු සහ මඩකල්ප මධ්‍යම ඇතුළු කලාප කීපයක් සඳහා වාර්ෂික ස්ථාන මාරුක යටතේ විදුහල්පතිවරු 14 දෙනෙක් ස්ථාන මාරු කරලා තියෙනවා එතෙන්දී 2027 විදුහල්පති ස්ථාන මාරුම යටතේ තවත් පිරිසක් ස්ථාන මාරු කිරීම සඳහා යෝජනා කරලා තියෙනවා නමුත් මේ සඳහා පවතින බාධා වන්නේ මේ අතිරික්ත විදුහල්පතිවරුන් බොහෝ දෙනා වයස 55 ඉක්මම වූවන් සහ රෝගාබාධයන් පෙනෙන නිසා ඔවුන් මේ සඳහා අභියාචන කරලා තියෙන නිසා සමහර ස්ථාන මාරුවීම් ප්‍රතික්ෂේප වෙලා ස්ථාන මාරුවීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා සමහර විදුහල්පතිවරුන් නමුත් එතෙන්දී නිශ්චිත කාර්ය පටිපාටිය සහ ආයතන සංග්‍රහය අනුව එම විදුහල්පතිවරුන් සඳහා අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කිරීම සඳහා දදන නිර්දේශ නිකුත් කරලා තියෙනවා ප්‍රශ්න අංක A1 අධ්‍යාපන පරිපාලන සේවයේ ව්‍යවස්ථාව ප්‍රකාරව එම සේවයේ නිලධාරීන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු පරිපාලන කාර්යය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමැතිය ලත් පාසල්වල විදුහල්පති තනතුරේ රාජකාරී කිරීමට ප්‍රතිබාධන සැකසීලා තියෙනවා ප්‍රශ්න අංක A2 අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද පාසල්වල සේවය කරන ලද නිලධාරීන් ප්‍රතිපත්ති සම්පාදනය හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා යෙදවීමේදී එම නිලධාරීන් විදුහල්පති ලෙස සේවය කර ලබාගත් අත්දැකීම් භාවිතා කිරීමට අත්‍යවශ්‍ය වේ ඒ අනුව අධ්‍යක්ෂක මණ්ඩල නිලධාරීන් අධ්‍යාපන ප්‍රසංස්කරණ සකස් කිරීම සඳහා සහ ක්‍රියාවලියට ඉදහස් කිරීම සඳහා බාධාවක් නැහැ. ප්‍රශංක 3 අධ්‍යාපන පරිපාලන සේවයේ ශ්‍රී ලංකා විදුහල් ප්‍රදේශය යන සේවාවන් දෙක එකිනෙකට වෙනස් වූ සේවාවන් දෙකක් වගේ ක්‍රියාත්මක වන සේවාවන් දෙකක්. එසේම මෙම සේවාවන්ගේ අනන්‍ය වූ විශේෂතාවන් මත ඊට අනුරූප වූ තනතුරු සහ කාර්යභාරයන් පවරා තියෙනවා. මේ වෙනකොටත් අනුමත වී තියෙනවා. මෙම සේවා ව්‍යවස්ථාන් ප්‍රකාරව ඒ නිලධාරීන්ගේ රැකියා සහ තනතුරු නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව එකිනෙකට වෙනස් වූ සේවාවන් දෙකක් සමාන පදනමක් මත සිට කටයුතු කිරීම සඳහා සේවා ව්‍යවස්ථා ප්‍රකාරව ප්‍රතිපාදන නොමැත. ප්‍රශ්නාංක 4 දැනට ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමිත ලිඛිත තරඟ විභාගය 2026 6-7 දින පවත්වා ඇති අතර එහි ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ පවත්වා පවතින පුරප්පාර සඳහා දිස්ත්‍රික් පදනමේ සිංහලා දෙමළ මාධ්‍ය අනු නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ප්‍රශාංක ඈ පිළිතුරු අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
நன்றி. எனது முதலாவது கேள்வி ஜனாப் எச் எம் அனீஸ் எனும் அதிபர் கல்முனை கல்வி வலயத்தில் உள்ள அல் ஹிலால் வித்தியாலயத்திற்கு புதிய அதிபர் நியமனத்திற்காக நியமனம் செய்தார். கிழக்கு மாகாண கல்வி அமைச்சினால் முறையான நேர்முக தேர்வு நடத்தப்பட்டு அதிகூடிய புள்ளிகளை பெற்று கடந்த 2025-9-23 தேதி பொறுப்பதிவருக்கான நியமன கடிதத்தினை பெற்றும் மத்திய கல்வி அமைச்சு அவரை மாகாணத்துக்கு விடுவித்திருந்தும் மாகாண பொதுச் சேவைகள் ஆணைக்குழு உள்வாங்க தயார் நிலையில் இருந்தும் கிழக்கு மாகாண கல்வி அமைச்சின் செயலாளர் தயார் நிலையில் இல்லாமல் இருப்பதற்கான காரணம் என்ன என்பதோடு அத்துடன் கிழக்கு மாகாண கல்வி அமைச்சின் செயலாளர் குறித்த அதிபர் விடயத்தினை சாதகமாக பரிசீலனை செய்ய முடியாது என்று 6 மாதங்கள் கடந்த நிலையில் பதில் கடிதம் அனுப்பியுள்ளார். இதனால் நேர்முக பரீட்சையின் நியமன கடிதமும் அர்த்தமற்றதாகி உள்ளது என்பதை இந்த சந்தர்ப்பத்தில் நான் தெரிவித்தவனாக இவ்விடயத்தில் உள்ள குறைபாடுகள் நிவர்த்தி செய்யப்படுமா?
கரு நிஜமாத்துமா.
கரு கதாநாயகத்துமணி. ஓ பத்திரிம கிரிமந்து பத்தியம் பலதாரியா வெண்ணே பலாத் பதன பலாத் பத ராஜ்யசபா கமிஷன் சபாவ ஜாத்திகனாங்க ஜாத்திக රාජ්‍ය කමිෂන් සභාව මේ පත් කිරීම සම්බන්ධයෙන් අපි නිසි ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නිශ්චිත විමර්ශනයක් කරලා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාලෝචනය කරලා ඒ සම්බන්ධයෙන් අපි මැදිහත් වීමක් කිරීම සඳහා අපි කටයුතු කරන්න සූදානම් කියන පණිවිඩය අපි ගරු මන්ත්‍රීතුමාට දෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
இரண்டாவது கேள்வி. கல்முனை கல்வி வலயத்தில் சில தேசிய பாடசாலைகளின் அதிபர்களாக பதவி வகித்தவர்கள் நிதி முறைகேடுகள் தொடர்பில் மாகாண கல்வி திணைக்கள விசாரணைகள் தேசிய கணக்காய்வு அறிக்கைகள் என்பன தெளிவான ஆதாரங்களை வெளிக்கொணர்ந்தன. இருப்பினும் அறிக்கைகள் வெளியாகியும் நீண்ட காலமாகியும் மேற்கொண்டு நடவடிக்கைகள் எடுக்கப்படாமல் கிடப்பில் போடப்பட்டுள்ளன. இத்தகைய செயற்பாடுகள் கல்வி செயற்பாடுகளில் பின்னடைவை ஏற்படுத்தக்கூடும் என கருதப்படுகின்ற இந்த சந்தர்ப்பத்திலே பாடசாலைகளில் ஏற்படுகின்ற ஊழல் மோசடிகள் தொடர்பில் காத்திரமான நடவடிக்கைகளை மேற்கொள்ளப்படுமா? அத்துடன் கிழக்கு மாகாண பாடசாலைகளில் கல்விசாரா ஊழியர்கள் பற்றாக்குறை, குறிப்பாக காவலாளிகள் அதுபோன்ற அலுவலக உதவியாளர்களுடைய பற்றாக்குறை மிக நீண்ட காலமாக நிலவி வருகிறது. இது தொடர்பாக எதிர்காலத்தில் நடவடிக்கைகள் மேற்கொள்ளப்படுமா?
கதாநாயகத்துமணி. தேவனி அத்தொரு பிரச்சனை தேவனி கொடுத்த பிரித்துற தேவனாங் அனந்தின காரியமல்ல பதவாக சித்த வேணவா விசேஷமா லங்காபுரா அனந்த காரிய மண்டலி பதவாக போல அவசியத்தா வாக்குனா விசேஷ நகர பதவுனத் பாசால் வல அனந்த காரிய மண்டல 37ක් පමණ ප්‍රමාණයක් ඉන්න අනධිකාරී මණ්ඩලයේ සේවාවන් ඒවල අඩුපාඩු තියෙනවා. ඒ නිසා බඳවා ගැනීම ක්‍රියාවල සිද්ධ වෙනවා. ඒ නිසා අපිට හිතෙනවා මේ අවුරුද්ද ඇතුළත යම්කිසි සැලකිලිත පිරිසක් බඳවා ගැනීම හැකියාව සහ ස්ථානගත කිරීම හැකියාව තියෙනවා. අනිත් කාරණා තමයි විමර්ශන ක්‍රියාවලිය ගත්තොත් එහෙම අපිට දිනක් ගත්තොත් ගොඩක් විමර්ශන එනවා, විශේෂයෙන්ම අමාත්‍යාංශයට සහ අනෙකුත් පළාත්බද ආයතනයන්ට. එතකොට විමර්ශන සම්බන්ධයෙන් පොදුවේ ගත්තොත් එහෙම නිලධාරී ප්‍රමාණය සහ ඒ ක්‍රියාවලිය යම්කිසි ප්‍රමාද වීමක් අපි දකිනවා. නමුත් ඔබතුමාන්ට පුළුවන් නිශ්චිත මේ ක්‍රියාවලීන් වල තියෙන හඳුනාගත් අඩුපාඩු සම්බන්ධයෙන් යොමු කරන්න අපි මේ පොදු විමර්ශන ක්‍රියාවලිය ඉක්මන් කරවීමේ කටයුත්තකුත් සිද්ධ වෙනවා. ඒ නිසා මේ නිශ්චිත කාරණා සම්බන්ධයෙන් තනිතර කාරණා ලෙස අපිට ඉදිරිපත් කළොත් අපි ඉතාම ඉක්මනින් මැදිහත් වෙනවා මේ විමර්ශන කටයුතු කරලා ඉක්මන් තීන්දු දෙන්න. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 6 ගරු සුගත් වසන්තද සිල්වා මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කථානායකතුමනි මම ප්‍රශ්න අහනවා.
ගරු නිජ අමාත්‍යතුමා
බොහොමත්ම ස්තුතියි. ප්‍රශ්නය අයන්න රෝමණි ලක්කන් 1 ඔව් තීරුබදු වලින් නිදහස් කර ඇත. රෝමණි ලක්කන් 2 තීරුබද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. අංක 3 තීරුබද්දෙන් නිදහස් කරලා තියෙන මේ භාණ්ඩ කාණ්ඩ ටික ඇමුණුම එක විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් ගත්තාම සංයෝජිත කේත 87.13 කියන කාණ්ඩයේ යටතේදී යාන්ත්‍රිකව ක්‍රියා කරන උපකරණත් යාන්ත්‍රිකව ක්‍රියා නොකරන අනිකුත් උපකරණත් කාණ්ඩ ගණනාවක් යටතේ නිදහස් කිරීමට ලක් කරලා තියෙන ඒතරතුරු ලේඛන ඉදිරිපත් කරනවා. ආයන්න රෝමණි ලක්කන් 1 ඉහත සඳහන් ආකාරයේ රතවාහන ආනයනය කිරීමේදී බදු සහන ලබා දීම සඳහා මේ වන විට එම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රෝමණි ලක්කන් 2 බදු සහන ලබා දීමට යෝජනා ක්‍රමයක් නොමැති නිසා නිශ්චිත ක්‍රමවේදයක් පිළිබඳව සඳහන් කරන්න බැහැ. රෝමණි ලක්කන් 3 එවැනි චක්‍රලේඛයක් දැනට නිකුත් වෙලා නැහැ. රෝමණි ලක්කන් 4 ආධාරක උපකරණ සඳහා තීරුබදු නිදහස් වන අතර එවැනි භාණ්ඩ ආනයනයට වෙනත් බාධාවන් පවතින බව නිරීක්ෂණය වෙලා නැහැ. එහෙත් වාහන සඳහා බදු සහන ලබා දීමේ යෝජනා ක්‍රමයක් සකස් කර නොමැති බැවින් ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ වන සියලු බදු ගෙවීමට ආනයනකරුවන් බැඳී සිටිනවා. එමෙන්ම පැරණි වාහන, වමෙන් ධාවනය වන වාහන ආදිය ආනයනය කිරීමේදී ආනයන හා අපනයන පාලන නීති ක්‍රියාත්මක වන අතර එම නීති ලිහිල් කිරීමට වෙනස් කිරීමට සංශෝධනය කිරීම දැනට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන නැහැ. 5 ආධාරක උපකරණ තීරුබද්ධෙන් නිදහස් කර ඇතත් වාහන සඳහා එවැනි සාහනයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. 6 ආධාරක උපකරණ සඳහා තීරුබදු නිදහස් වන අතර වාහන සඳහා බදු සහන ලබා දීමට යෝජනා ක්‍රමයක් සකස් කරලා නැහැ. එයන්න පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. අපි දන්න කාරණාවක් තමයි මේ ආධාර උපකරණ සහ ආබාධිත ප්‍රජාව තමන්ගේ ආබාධිත බව අවම කරගන්න පාවිච්චි කරන මේ සහායක උපකරණවල දේශීය වශයෙන් නිෂ්පාදනය වෙන්නේ නැහැ. රජයේ විදියට යම් උත්සාහයක් දරනවා මේ උපකරණ සහ මෙවලම් විශේෂයෙන් රෝදු පුටු වගේ දේවල් නිෂ්පාදනය කරන්න. නමුත් මේවා දැනට තියෙන සන්දර්භය තුළ අනිවාර්යයෙන්ම ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් සම්පූර්ණ උපකරණය විදිහට ගත්තදී රෝදු පුටුවක් හෝ වේවා වෙනත් උපකරණයක් වේවා ආනයනය කරනවට අමතරව මේ උපකරණ සහ මෙවලම් වලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා, අමතර කොටස් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් බැටරි වගේ විදුලියෙන් ක්‍රියාත්මක වෙන උපකරණවලදී මේ බැටරි අනිවාර්යයෙන්ම මේ භාණ්ඩයට විතරක් නෙමෙයි වෙනත් භාණ්ඩ වලට පාවිච්චි කරන දේවල්. නමුත් මේ අමතර කොට සානයනය කිරීමේදී සාමාන්‍ය ක්‍රමවේදෙම භාවිතා වෙන නිසා ආබාධසහිත ප්‍රජාව දුෂ්කරතාවයට පත් වෙනවා ඒවා ආනයනය කිරීමේදී. මේ සම්බන්ධයෙන් මේ අමතර කොටස් හෝ ඒ වගේ දේවල් ආනයනය කිරීමේදී යම්කිසි සහනශීලී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවද කියලා දැනගන්න සතුටුයි.
ගරු අමාත්‍යතුමා.
ඔව් ගරු කථානායකතුමනි, දැනට තියෙන තත්වයේදී විශේෂයෙන්ම ආබාධ සහිත පුද්ගලයන් සඳහා වාහන කියන කාණ්ඩයේදී අර මෝටර් සහිතව හෝ රහිතව ගෙනුන ලබන මේ රෝද තුනේ කියන්නේ කාණ්ඩයට තියෙන උපකරණ වලට නිදහස තියෙනවා. කියන්නේ 87යි 0.13යි 87.13.9 කියන කාණ්ඩ දෙක යටතේදී ඉඩකඩ තියෙනවා. ඒකට තීරු බද්දක් නැහැ, වැට් බදු සහ SSL නැහැ. ඒකට පැල් 110ක් වදිනවා. ඊට අමතරව උපකරණ සම්බන්ධයෙන් ඒ කිසිදු බද්දක් යටත් වෙන්නේ නැහැ. සුදු සැර යටි, අතුරු බ්‍රේල් උපකරණ, ඒ වගේම අර පාදවලට යොදා ගන්න ඒ ජොයින්ට්ස් සහ ශ්‍රවණ ආධාරක වගේ උපකරණ ඇතුළේ උපකරණ කාණ්ඩෙට කිසිදු බද්දක් පැනෙන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමා අසන ප්‍රශ්නයේදී තියෙන අමතර කොටස් වලදී ගැටලුව පැන නැගිලා තියෙන්නේ මේ ආබාධ සහිත තැනැත්තන්ට භාවිත කරන ත්‍රිරෝද රථ සහ පොදුවේ භාවිත කරන ත්‍රිරෝද රථවලටත් අමතර කොටස් විදියට එනකොට ඒ වල වෙනස්කම් හඳුනා ගන්න එකම ආකාරයේ තියෙන නිසා දැනට අපි ඒක අධ්‍යයනය කරලා බලන්න සිද්ධ වෙනවා කොහොමද විශේෂයෙන් මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අමතර කොටස් වලට සහනයක් ලබා දීම හෝ එවැනි කණ්ඩායමකට ඉලක්කගත සහන ආධාරයක් හෝ ඒ සහනයක් ලබා දීමේ ක්‍රමවේදයක්. දැනට ඒ අමතර කොටස් වලට ඒක සහනය හෝ බදු නිදහස් කිරීම සිදු කරන්න බෑ මේ තියෙන සංකීර්ණතාවය නිසා.
ගරු මන්ත්‍රීතුමා, බොහොම ස්තුතියි. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ වගේ සහනයක් ලැබෙයි කියලා. මොකද මේ උපකරණ සහ මේවලම අපේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය නිසා. අනිත් දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම ඔබතුමාගෙන් දැනගන්න සතුටුයි මේ HS කෝඩ් HSK ක්‍රමයේ යටතේ භාණ්ඩ නම් කිරීමේදී අඳුනා ගැනීමේදී විශේෂ ගැටලුවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තම සාමාන්‍යයෙන් පාපැදි කියන කාණ්ඩේම තමයි රෝදපුටුත් අන්තර්ගත වෙන්නේ. ඒ වගේ දැන් බ්‍රේල් ලියන මේ බ්‍රේල් යතුරු ලියන ඔබ කියන විදිහට නිදහස් වුණාට ස්ලේට් කියන ඒ කියන්නේ මේ පලකයක් බඳුව තියෙන බ්‍රේල් ලියන අතින් ලියන උපකරණ වැටෙන්නේ බෝඩ් කියන HS කෝඩ් ගණයට. දැන් මේවත් එක්ක විශාල පැටලවිල්ලක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ආබාධ සහිත ප්‍රජාව පාවිච්චි කරන උපකරණයි සාමාන්‍ය උපකරණයි එක HS කෝඩ් ක්‍රමයක් යටතේ තියෙන නිසා අපට බැරිද දේශීය විදියට මේ අඳුනා ගැනීම කරලා සාකච්ඡා වැඩපිළිවෙලක් ඔස්සේ මේ HS කෝඩ් ක්‍රමය වෙනස් කරගත්තොත් මං හිතන්නේ මේ සහන ලබා ගැනීමේ පහසුවක් ඇති වෙනවා රේගුවටත් බදු අය කිරීමේදීත්. අපි ඔබතුමාගෙන් අහන්නේ මේ දේශීය වශයෙන් HS කෝඩ් මේ විශේෂිත උපකරණ සහ මෙවලම් වලට අඳුනා ගැනීමේ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න බැරිද කියන කාරණාව.
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, මෙතන ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු පාපැදි බයිසිකල් සම්බන්ධයෙන් සමහර විට කලින් තිබුණා තියෙන දන්නේ නැහැ වෙනම HS කෝඩ් එකක්. නමුත් දැන් මේ වෙනකොට ඒ අදාළ ක්‍රියාවලිය ඇතුලේ පාපැදි සඳහා වෙනමම HS කෝඩ් එකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. 87.12.2 වශයෙන් එය සාමාන්‍ය තීරු බදු අදාළ වලට යටත් වෙනවා. ඒක වෙන් කරලා තියෙනවා. ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් තියෙන වාහන ටික වෙනම කාණ්ඩයක් යටතේ එන්නේ. මන්ත්‍රීතුමා සඳහන් කරපු ආකාරයට බ්‍රේල් සහ අනිකුත් උපකරණ පිළිබඳ තව සංකීර්ණතාවයක් තියෙනවද කියන එක විමසලා බලන්න වෙනවා. මොකද අපි ක්‍රමයෙන් උත්සාහ කරනවා මේ ජාත්‍යන්තර මට්ටමේ මේ HS කෝඩ්ස් උප කාණ්ඩ වලට වෙන් කරමින් ඒ ජාත්‍යන්තර මට්ටමේදී ඒ තීරු බදු ඒ ප්‍රමිතියන් අනුකූලව ආය කිරීමේ ක්‍රියාවලිය ගෙන එන්න. එහිදී විශේෂයෙන්ම අපිට ආබාධිත ප්‍රජාව ඉතාමත් වැදගත් වෙන ඔවුන්ට ලබා දෙන්න පුළුවන් සහන උපරිමයෙන් ලබා දෙන්න. නමුත් ආනයනය කියන කාණ්ඩයේදී අර පොදු වර්ගීකරණයට වැටෙන තැනදී බදු සහන පොදුවේ දෙන්න බැරි වෙනවා. මොකද එය තමාට අවභාවිතයන් වෙන්න පුළුවන් වෙනත් වාහන වෙනත් උපකරණ වලට මේ අය නොවන එක වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් නැති නිසා. ඒ නිසා එක පැත්තක අපිට හැකි උපරිමයෙන් මේ තීරු බදු අනිත් බදු සාහනේ ලබා දෙන්න උත්සාහ කරන ගමන්ම ගරු කථානායකතුමනි අපි යෝජනා කරන සාකච්ඡාවට ගමින් තියෙනවා. මෙවැනි විශේෂ අවශ්‍යතා කියන්නේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ ඉලක්කගත සහන ලබා දීමේ ක්‍රමවේදයන් මේ වෙනකොටත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 7 ගරු ජේ.සී. අලවතුල මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට